රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
අපි කිසිවිටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
පුදුම වැඩන්නේ.
රට කරන්න මට බාර දෙන්න.
නොදුටු මාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
අපි මේ සුපුරුදු පරිදි සූදානම් වෙන්නේ ලංකාවේ ඉඳලා සතිපත අප සමග සම්බන්ධ වන ප්‍රබල මාධ්‍යවේදී දුමින්ද සංජීව බාලසූරිය මහතාගෙන් පසුගිය සතියේ ලංකාවේ තොරතුරු ලබා ගැනීමටයි. අයිබෝන් දුමින්ද.
ගුවන් නයින්.
දුමින්ද, අපිට ඇත්තටම කියන්න පුළුවන්ද මොනවද ලංකාවේ පසුගිය සතියේ තොරතුරු කියලා, විශේෂයෙන්ම මේ පළාත් සභා මැතිවරණය පිළිබඳවත්, ඒ වගේම පළාත් පාලන අමාත්‍යතුමාටත් විරුද්ධව විශ්වාස භංගයක් ගේනවා කියන තොරතුරුකුත් තිබුණා. අපිට ඒ පිළිබඳ වැඩි විස්තර යමක් කියන්න පුළුවන්ද?
ඇත්තටම නයින්, මේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මුල් කරගෙන තමයි මේ පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ. දැන් මේ පළාත් පාලන මැතිවරණයට විශේෂයෙන්ම අවුරුදු දෙකක විතරට වැඩි කාලයක් ගිහිලා තියෙනවා මේ මැතිවරණයක් පවත්වන්නේ නැතුව. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම චෝදනාවක් එල්ලෙනවා ජනතාවගේ පැත්තෙන්. මේ ගමේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්නට සභිකවරු නොමැති වීම නිසා, මොකද සියලුම ආයතන පළාත් පාලන කොමසාරිස්වරයා යටතට පත් කරලා තියෙනවා නිලධාරීන් අතරට. හැබැයි ගමේ තියෙන ප්‍රශ්න වලට විසඳන්න ඒ ගමේ ගමට වග කියන මන්ත්‍රීවරයෙක් නැහැ කියන කාරණාව. කොහොම වුණත් මේ ඉදිරියේදී පවත්වන්නට නියමිත පළාත් පාලන මැතිවරණය අර ඒකල ක්‍රමයට සහ ඒ වගේම කොට්ටාස ක්‍රමයට සහ සමානුපාතික ක්‍රමයේ කියන මේ දෙකම නිශ්චකම ක්‍රමයක් විදිහට තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොහොම හරි දැන් මේ යහපාලන රජය බලයට පත් වුණාට පස්සේ දැන් පළාත් පාලන මැතිවරණය මුලින් තැබිය යුතුයි. ඊළඟට ඊට පස්සේ ලබන වසරේදී පළාත් සභා තුනකට වැඩි ප්‍රමාණයක මැතිවරණය පවත්වන්නට ඕනේ. ඉතින් කොහොම හරි මේ වන විට ජනතාවගෙන් සහ දේශපාලන වශයෙන් රජයට විශාල අප්‍රසාදයක් මතුවෙලා තියෙනවා. මේ ජනතා ඡන්දය පැවැත්වීම, මැතිවරණ පැවැත්වීම දිගින් දිගටම කල් දානවා කියන කාරණාව. මොකද ඒකේ එක්සත් ජාතික පක්ෂයෙන් චෝදනාවක් එල්ල වෙනවා. දැන් මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ වාර්ෂික සභාවක තත්ත්වයක් තිබෙන නිසා රජයේ යම් කුමන්ත්‍රණකාරී විදිහට, ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ජනාධිපතිවරයා විසින් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනිව මේ කාරණාව මැතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමක් තියෙනවා. ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වෙලා ඒ වගේම දැන් නැවතත් මේ දෙගොල්ලෝ එකතු කර ගැනීම සඳහා යම් කපුකම් කිරීමකුත් සිදු වෙනවා මේ දේශපාලන වාතාවරණය තුළ. මොකද එහෙම එකතු වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ මේ පොදුරියන් එක්සත් ජාතික එකතු වුණොත් යම් අවාසියක් එක්සත් ජාතික පක්ෂයට වන නිසා දැන් ඇත්තටම ඔවුන්ගේ කැමැත්ත තියෙන මේ දෙක දෙපාර්ශ්වයක් විදිහට කණ්ඩායම් දෙකක් විදිහට ඉදිරිපත් වෙනවා නම් කොහොම හරි මේ දැන් හැමදෙනාම මේ මැතිවරණයක් ඉල්ලීමේ අවස්ථාවක් තමයි තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාවකදී දිගින් දිගටම මේ මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් තමයි මේ අප්‍රසාදය එල්ල වෙන්නේ. ඉතින් මේ අතරතුර තමයි විශේෂයෙන්ම පළාත් සභා සහ පළාත් පාලන මාත්‍රිවරයා විදිහට කටයුතු කරන ජනාධිපති නීරිඥ ෆයිසල් මුස්තාපා මහත්මයාට විරුද්ධව මේ ගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා කියන දවස් දෙකේදී විශ්වාස භංග දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒකෙන් එක් විශ්වාස භංගයක් ඒකාබද්ධ විපක්ෂයේ විසින් මේ පාර්ලිමේන්තුවට ලබා දුන්නා. ඒ වගේම අනිත් විශ්වාස භංගය ඉදිරිපත් කරේ ජනතා විමුක්ති පෙරමුණ විසින්. දැන් මේ විශ්වාස භංග දෙකම ප්‍රධාන කාරණා විදිහට තියෙන්නේ අමාත්‍යවරයාට විරුද්ධව, විශේෂයෙන්ම මේ පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයා විදිහට පළාත් පාලන ආයතන ඡන්ද වීම සියම් පනත ඇතුළු පාර්ලිමේන්තුව විසින් අවශ්‍ය අනිකුත් සියලුම ප්‍රතිපාදන සම්මත කරලා දීලා තිබියදී අමාත්‍යවරයාට මේ නිසි කලට මැතිවරණයක් පැවැත්වීමට අපහසුතාවක් වුණායි කියන කාරණාව තමයි ප්‍රධාන කාරණා විදිහට තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මේ සීමා නිර්ණය, ඒ කියන්නේ මේ පළාත් පාලන ආයතන වල යම් සීමා නිර්ණයක් සහ සභික සංඛ්‍යාව පිළිබඳව සීමා නිර්ණයක් ඉදිරිපත් කරා. මේ අදාළ ගැසට් පත්‍රය නිසි විදිහට, ඒ කියන්නේ නිසි තාක්ෂණිකව ගැටලු ඇති නොවන ආකාරයට ඉදිරිපත් කරගන්නට අමාත්‍යවරය අපහසුතාවක් වුණායි කියන කාරණාව තමයි අනිත් කාරණාව විදිහට තියෙන්නේ. කොහොම වුණත් දැන් මේ සම්බන්ධයෙන් අධිකරණයේ මේ අධිකරණයේ මේ නඩුවක් විභාග වෙනවා. දැන් මේ දෙසැම්බර් 4 වෙනිදා තමයි නැවතත් මේ අධිකරණයේ විසින් මේ නඩුව මේ විභාග කිරීමට නියමිත. මොකද මේ පළාත් පාලන ගැසට් නිවේදනයට විරුද්ධව පෙස්සන් 6ක් ඉදිරිපත් වුණා විවිධ ප්‍රදේශ විසින්, මේ ප්‍රදේශ නියෝජනය කරන පුජ්‍යලෝ විසින්. දැන් මේවත් යම් යම් දේශපාලකයන්ගේ හිතවත්තු විසින් මේ පෙස්සන් අධිකරණයට ඉදිරිපත් කරා කියන චෝදනාවකුත් එල්ල වෙලා තියෙනවා. කොහොම වුණත් දෙසැම්බර් 4 වෙනිදා ඒ අධිකරණ මේ තීන්දුව ලබා ගැනීමට නියමිතයි. කොහොම වුණත් දැන් මේ ඊයේ දවසේ අතරම මේ විශේෂයෙන්ම මේ මැතිවරණ කොමිෂන් සභාව සාමාජිකයෝ ඊයේ දවසේ මේ වැස්සුණා. එතනදී දැන් මේ වන විට කිසිදු ගැටලුවක් නොමැති පළාත් පාලන ආයතන 93ක් පමණ තියෙනවා. ඒවා සීමා නිර්ණ ගැටලු නැහැ, ඒ වගේම සභික සංඛ්‍යා ගැටලු නැහැ. ඒ නිසා දැනට මැතිවරණ කොමිෂන් සභාව තීන්දුවක් අරගෙන තියෙනවා. ඊයේ තමයි ඒ තීන්දුව ලබා ගත්තේ. මේ පළාත් පාලන ආයතන 93, කිසිදු ප්‍රශ්නයක් නැති පළාත් පාලන ආයතන 93 මැතිවරණයේ පැවැත්වීමට අදාළව නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කරන්න කියලා සියලුම බේරීම් බාර නිලධාරීවරුන්ට උපදෙස් ලබා දීමට තීන්දුව කරලා තියෙනවා. ඉතින් දැන් මේ අනුව බොහෝ දුරට අඩුම වශයෙන් මේ පළාත් පාලන ආයතන 93වත් මැතිවරණය ජනවාරි පෙබරවාරි මාසයේ පැවැත්වීමට මේ අනුව ඉඩකඩ තියෙනවා. කොහොම වුණත් මේ අතරතුර දැන් දේශපාලනික වශයෙන් දැන් විශේෂයෙන්ම ගම්බද දැන් ආයි දේශපාලන උණුසුම මතුවලා තියෙනවා. කොළපාට කොඩි, රතුපාට කොඩි, නිල්පාට කොඩි සහ ඒකාබද්ධ විපක්ෂයේ කොඩි, විවිධ රූප, දේශපාලඥයේ රූප දැන් මතුවෙන්න පටන් අරගෙන තියෙනවා. ප්‍රධාන වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ විදිහට වෙනමත්, ජනතා විමුක්ති පෙරමුණ විදිහට වෙනමත්, ඒකාබද්ධ විපක්ෂයේ විදිහට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් යුත් ඒ කණ්ඩායමත්, ඒ වගේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කියන කණ්ඩායම හතර තමයි ප්‍රධාන වශයෙන්ම මේ මැතිවරණයට සම්බන්ධ වෙලා ඉන්නේ.
වෙනත් කාරණා හැටියට දුමින්ද මොනවද අපිට පහුගිය සතියේ දැනගන්න තියෙන්නේ?
ඇත්තටම නැයින් ඔබ දන්නවා මේ අපේ ලංකාවේ යුද්ධයක් පැවතුණා. ඒක එල්ටීටී නායක වේල්පිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය තිබුණේ මේ නොවැම්බර් මාසේ 26 වෙනිදා. ඉතින් මේ උපන්දින උත්සවයත් සමගම එදා ඉඳලම මේ එල්ටීටී සංවිධානයේ සමාජිකයෝ හිටපු ඒක මේ මහවිරු දිනය විදිහට සලකලා ඔවුන්ගේ මියගිය සමාජිකයෝ සැමරීමක් සිදු කරනු ලැබුවා. මේක ලෝකේ පුරාත් යම් යම් රටවල සිදු කරනු ලැබුවා. දැන් මේ වන විට මේ මහවිරු දිනයට මේ ඉතාම ආසන්න නිසා අර නිල වශයෙන් එල්ටීටී දජය සහ ඔවුන්ගේ මේ නිල ලාංඡන නොමැතුව වුණත් දැන් මේ මහවිරුවන් සැමරීම සඳහා යම් යම් මේ සිදුවීම් යාපනය සහ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල සිදුවීම් පවතිනවා. විශේෂයෙන්ම මේකට දැන් ද්‍රවිඩ දේශපාලන පක්ෂත් විශේෂයෙන්ම TNA සංවිධානය වගේ මේ සංවිධානත් මේ LTT සංවිධානයේ මේ මහවිරුවන් සැමරීම සඳහා යම් යම් කතාබහ සිදු කරනවා. ඉතින් එතනදී එක කාරණයක් තමයි විශේෂයෙන්ම මේ යුද්ධයෙන් මියගිය LTT සමාජිකයන් මිහිදන් කරලා තිබෙන කිරිනොච්චියේ කනකපුරම් කියන මහවිරු සොහන ප්‍රතිසංස්කරණයට විශේෂයෙන්ම ද්‍රවිඩ ජාතික මේ සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී S. ශ්‍රීධරන් මහත්මයා ඔහුගේ විමධ්‍යගත මුදලින් 140ක මුදලක් වෙන් කරලා තියෙනවා මේ මහවිරු සොහන ආශ්‍රිතව මේ ඒ ඉඳිකිරීම් සිදු කරන්න. ඉතින් ඒ LTT සමාජිකයන් වෙනුවෙන් මහවිරු සොහනක් ඉදි කරන බවට තමයි වාර්තා වෙන්නේ. ඒ එක්කම මේ ප්‍රධාන වශයෙන්ම යාපනයේ පහුගිය කාලේ විවිධ මේ නැවතත් අර ඔබට මතක ඇති මීට පෙර සිදු වුණා මේ ආවා කියන නමින් කල්ලියක් යාපනයේ විවිධ විදිහට මිනිසුන්ට හිරිහැර කරන්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ කපලා කොටලා සන්නද්ධව ඇවිල්ලා මේ තුවාල කරලා ඔවුන් මෝටර් සයිකල් වල නැවතත් පලා යනවා. ඉතින් මේක නැවතත් මේ පහුගිය සතියේ මතු වුණා. ඒ මතුවීම තුළ පුජ්‍යලයෝ 20 දෙනෙක් විතර ස්ථාන කීපයකදී ඔය ආවකල්ලියේ ප්‍රහාරයට ලක් වෙලා තිබුණා. ඉතින් මේක පොලිසියට විශාල ප්‍රශ්නයක් බවට පත් වුණා. ඒ වගේම විශේෂ කාර්ය බලකාය යොදවලා මේ විශේ෷ මෙහෙයුමක් කරලා ආවා කණ්ඩායමේ නායකයා ඇතුළු පුජ්‍යලයෝ 60 දෙනෙක් විතර මේ වෙන විට අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් මේක යම් ආකාරයකදී නැවතත් මේ ප්‍රචණ්ඩත්වයක් මතු කරන්නට යාපනය තුළ මේ යම් යම් කණ්ඩායම් උත්සාහ දරනවා කියන චෝදනාව තියෙනවා. ඒකම විශේෂයෙන්ම මේ LTT සංවිධානය නැවත මතුවෙනවට කිසිසේත් මේ කැමති නෑ කියන පණිවිඩය මේ TNA සංවිධානයේ නායක ආර් සම්බන්ධන් මහත්මයා පාර්ලිමේන්තුවේදී ලබා දුන්නා. ඒ වගේම ඒ එක්කම හැබැයි ද්‍රවිඩ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට උත්තර ආණ්ඩුවක් විදිහට ලබා දිය යුතුයි කියන පණිවිඩයත් ඔහු ලබා දුන්නා. ඉතින් මේ සම්බන්ධයෙන් ඉදිරි සතිය යම් යම් මේ මහවිරු දිනයක් සමග යම් යම් නොසන්සුන් තාවයන් කියන්නේ සුළු වශයෙන් යම් යම් සිදුවීම් අපිට අපේක්ෂා කරන්නට පුළුවන්. යාපන ප්‍රදේශයේ පොලිසිය මේ වන විට තර කරලා තියෙනවා. ඒ වගේම ඒ සියලුම LTT සංවිධානයේ සමාජික තහනම් සංවිධානයක් විදිහට නම් කරලා තියෙන නිසා ඔවුන්ගේ සැමරුම් මේ තහනම් කරලා තියෙනවා. හැබැයි යම් ආකාරයක යුද්ධයෙන් යම් කිසි කෙනෙක්ගේ ඥාතියෙක් මිය ගියා නම් ඔවුන්ට පින් පැමිණීම සඳහා ඒ අවශ්‍ය මේ අවසරයන් ලබා දීලා තියෙනවා. ඒක සාම්ප්‍රදායික දෙයක් විදිහට සිදු කරනවා. අපි දන්නේ නැහැ කොමන ආකාරයකට මේ දේශපාලනික වශයෙන් මේ දේවල් සිද්ධ වෙනවාද කියන එක. ඒකම නයන් ලංකාවේ මේ පළමු කෘතිම බුද්ධි විද්‍යාගාරය මොරටු විශ්වවිද්‍යාලයේ විවෘත කරා. ඒක විශේෂයෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාප්තියක් විදිහට තමයි ඉදිරිපත් වුනේ. ඉතින් ඒක මේක මේ නව තාක්ෂණික පර්යේෂණ සඳහා සිදු කරන්න මේ නව විද්‍යාගාරයේ ඉතාමත් වැදගත් විදියට කාරණයක් විදියට තමයි අපිට සලකන්නට පුළුවන්. ලංකාවේ මොකද තාක්ෂණික පැත්තෙන් විශේෂයෙන්ම කෘතිම බුද්ධිය වගේ මේ දේවල් පර්යේෂණ කරන්නට ස්ථානයක් තිබුණේ නැහැ. ඒ වගේම නයන් ලංකා මේ පළමු වතාවට, ඒ කියන්නේ ඔබ දන්නවා මේ NASA ආයතනය මගින් අභ්‍යවකාශයේ තොරතුරු ලබා ගැනීම සඳහා පර්යේෂණ කටයුතු සිදු කරන්න මේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරලා තියෙනවා. දැන් ඒ ප්‍රථම වරට, ඒ කියන්නේ ලංකාවේට ඉහළින් මේ පසුගිය 22 වෙනිදා තමයි ඒ අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගමන් කරේ. ඉතින් ඒක ලංකාවේ සිට ජනතාවට මේ ඉතාම මේ අපූරු අවස්ථාවක් වුණා. මොකද මේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකල්ල වසර දශක කීපයක් ගත වුණත් ලංකාවට උඩින් මේ ගමන් කරපු පළවෙනි අවස්ථාව විදියට මේ පසුගිය 22 වෙනිදා අපිට සලකන්නට පුළුවන්. ඒ වගේම මේ අපිට තවත් කාරණා කීපයක් විදියට සනාන් කරන්නට පුළුවන් නැයින් මේ පසුගිය සිකුරාදා දිනේදී හදිසි වැටලීමක් සිදු කරා පොලිසිය විසින්. ඒකට ඇත්තම පොලිස් නිලධාරීන් 18,127ක් සම්බන්ධ වුණා සම්බන්ධ වෙලා. ඒ වගේම නිලසුනකීන් 26 දෙනෙකු සම්බන්ධ වුණා. මුළු ලංකාවම ආවරණය වන පරිදි මේ සිකුරාදා දිනේ මේ රාත්‍රි 10 සිට සෙනසුරාදා අලුයම දක්වා වෙනකන් විශේෂ වැටලීමක් කරා. එතනදී ඇත්තටම මේ යම් යම් නීති විරෝධී කටයුතු සහ විවිධ අපරාධ වලට සම්බන්ධව පුජ්‍යලයෝ 2,787ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම රථවාහන වැරදි විදිහට රථවාහන වැරදි 5,807ක් මේ එදින ඒ රෑ එළිවෙන්න ඉස්සෙල්ලා පොලිසිය විසින් ලබාගෙන තිබුණා. ඒකම විශේෂයෙන්ම මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අපූරු දත්තයක් මේ ලබා දුන්නා නයන් පසුගිය සතියේදී. ඔබ දන්නවද ලංකාවේ මේ සෙල්ෆි ගහන්න ගිහිල්ලා, ඒ කියන්නේ විශේෂයෙන්ම මේ දුම්රිය ස්ථානේ දුම්රිය මාර්ගයේ පමණක් සෙල්ෆි ගහන්න ගිහිල්ලා පහුගිය මාස 10ක වගේ කාලයකදී පුජ්‍යලයෝ, ඒ කියන්නේ විශේෂයෙන් තරුණ ජීවිත 24ක් අහිමි වෙච්ච බවටත් මේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව නිවේදනය කරා. ඒ වගේම ඩෙංගු රෝගය යම් ආකාරයක මතුවීමක් සිදු වෙනවා නයින් නැවත වතාවක්. ඒකම මොකද දැන් මේ දවස්වල වැසි සහිත කාලගුණයේ තියෙන්නේ. අදත් දැන් ඊයේ මේ සතියෙම වගේ ලංකාවේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂා සහිත කාලගුණයක් අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම මේ ඩෙංගු රෝගය ඒ සමගම උස්සන්න වීමක් සිදු වෙලා තියෙනවා. නොවැම්බර් මාසේ පළමු දින 21ට ඩෙංගු රෝගීන් 5,256ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම නයින් මේ ජනවාරි පළවෙනිදා සිට මේ නොවැම්බර් 21 වෙනිදා දක්වා ඩෙංගු රෝගීන් 171,450ක් රජයේ රෝහල් වලට වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රමාණය ඇත්තටම මේ පෞද්ගලික රෝහල් වලට විශාල ප්‍රමාණයක් රෝගීන් වාර්තා වෙන නිසා 1,02,000කට වැඩි ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් මේ වන විට වාර්තා වෙලා තියෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ වගේම මේ කොළඹ, ගම්පහ, මහනුවර, කළුතර, රත්නපුරේ, කුරුණෑගල කියන මේ දිස්ත්‍රික්ක වල ඩෙංගු රෝගීන් වැඩි ප්‍රතිශතයක් දක්නට ලැබෙනවා. ඒකම ලංකාවේ මේ දවස්වල විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා මේ පොල් ගෙඩිය. නයින් දැනට මේ ලංකාවේ මේ ඉතාම වටිනා මේ භාණ්ඩයක් බවට, පාරිභෝගික භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ එක පොල් ගෙඩියක් රුපියල් 100, 120, 130 දක්වා අලෙවිදෙන අවස්ථා දක්නට ලැබෙනවා. දැන් මේක හිතාමතා පොල් මාෆියාවක් පවතිනවා කියලා මේ විෂය භාර අමාත්‍ය නවීන් සනායක මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වුණත් දැන් ජනතාවට මේ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. නැවතත් මේ පොල් ගෙඩිය හිටියේ ඉහළ යාම නිසා මේ ජනතාවට දැන් සමහර කඩවල් වල මේ පොල් බෑය විකුණන මට්ටමට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක පැත්තෙන් ගත්තොත් එහෙම මේ රජය යම් ආකාරයකදී ඒ පැත්තෙන් පාරිභෝගිකයාගේ පැත්තෙන් යම් අසමත් වීමක් සිදු වෙලා කියලා වාර්තා වෙනවා. මොකද අයවැය පැත්තෙන් කතා කරොත් නැයින් තවමත් අයවැය විවාද පැවැත්වෙනවා පාර්ලිමේන්තුවේ. ඒ නිල වශයෙන් සම්මත වෙච්ච අයවැය ඉදිරි සතියේදී අපිට දැනගන්නට පුළුවන්. එහිදී තවමත් මේ අයවැයට විවිධ සංශෝධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කරනවා. ඒකේ සුබදායි මේ යෝජනා පිළිබඳව සාකච්ඡා කරනවා. මේ පාර්ලිමේන්තුවේදී ලබන සතියේදී අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. ඔය කාරණා තමයි නැයින් මේ අපිට මේ සතියේ කියන්නට තියෙන්නේ.
ඔදු බින්දදත් අපි සමග සම්බන්ධ වෙලා ලංකාවේ තොරතුරු අප සමග බෙදා ගැනීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් සුපුරුදු පරිදි ලබන සතියේත් නැවත හමු වෙමු. ආයිබෝන්.
ආයිබෝන් නයින්.